సమంతా చక్రవాళేషు అత్రా గచ్చంతు దేవతా సద్ధమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శ్రవణ కాలు అయం బదంతా ధమ్మ శ్రవణ కాలు అయం బదంతా ధమ్మ శ్రవణ కాలు అయం బదంతా నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని ఉభహమ దినామ అదత్తితాం శ్రద్ధావిన్ బలాపరత్వాన్ని ధర్మశ్రవణే కరాన్నటాయి అద దేశనావే దాయకత్వే సీదువ దుమ్రియపల పారలిపిని పదించి ఇంద్రాణీ సమరతుంగ మహాత్మ్య తమ జన్మదినే వెనువిన్ జన్మదిన సమరుం ధర్మదానయ కటియటై అది మీ దేశనావట దాయకత్వేగిన కటేతు కరాన్ని ఇంద్రాణీ సమరతుంగ మహాత్మ్య ప్రధాన ఈ పిన్నొత్ మహాత్మాయతులు పిన్నుతుం సేలు దినాటమ జీవితావబోధయ ధర్మావబోధయ పినిస మీ కుశల్ హేతుపకార వేవాయి అపి ప్రార్థనా కరను దెన్ ధర్మశ్రవణే కరాన్నట కాలే పిన్నొత్ని బుదురజానన్ వహన్సేకి బుద్ధ దేశనావట అను బెలువామ అప్పుడు మీ లభిల తిన అవస్థావ హిమ మిలకరాన్ పులవం అవస్థావక్ నిమి ఎచ్చరటి వాటిన అవస్థావా ఈ వాటిన కమ లంకావి బహు బౌద్ధ్యాన్ తేరుం అరగిన నేకేలై అపిహితాన్ని అది మీ దేశనావట మాతృకా విధియట సీకర్ల తీన్ని అతీతేస అనాగతీన్ మిది వర్తమాని జీవత్తిని కోమదకేనికి ఇక పారకరాండు పులు అందే అగ్నిమి వర్తమాని జీవత్తిని పులు అన్నాం మినుసు మీటోడా గుడాక్ వినస్ వెండోను మినుసుకి హితే మీటోడా గుడాక్ తన్హావిహిమ అట వెండోను వర్తమాని జీవత్తిని పులు అన్నాం బోధనిగ్గి జీవితవల తన్హావిమగి వెండోను నమ్మతబట్ట తేరెనో మే మినుసు జీవత్వెన్న తన్హావ అతులాంతే తుల మోరణ కమ వెడి అతులాంతే తుల బహులో బహులవ తృష్ణావ మోరణో తీనిసా మీ అతులాంతే తుల ధర్మ స్వభావేట ఎకతు నోకేనిక అభియోగ్యాక్ ఏ అభియోగే నిసామ తమై మినుసుంట అతీతేంగ్వత్ అనాగతేంగ్వత్ మిదిన్ని బెరి తుర అతీతేంగ్ సా అనాగతేంగ్ మిది వర్తమాని జీవాత్తినోకి అని యా క్షణ సంపత్తి భుక్తి విందును ఆకీనికి మీ మోతే క్షణ సంపత్తి క్షణయాక్తి అనో క్షణ సంపత్తి ఆకీలకి అని మీ మొహత ఉరంగాండ పులువం అవకాశే నము తప్ప మీ మొహత ఉరంగాను తమాయి ఇంద్రియన్నారా నముతేవా పదనం కరగిన సంజాన నీతుల శూన్యతావ్యా కపట దర్శని విన్నే ఇతర అతీత ఐక్యాన్ని ఇక్తర అంత్య అనాగత ఐక్యాన్ని తవత్ అంత్య మినిసు ఇన్ని అంతవల ఎక్కువ అతీత ఏకైన అంతే మినిసు ఆశీకరణ ఎక్కువ అనాగత ఏకైన అంతే మినిసు ఇన్ను మీ దగ్గర అంత దగ్గరకు ఎన్ని అతీతే తమై పిన్నత్ని ప్రత్యయ కీలకాన్ని వర్తమాని తమై ప్రత్యోత్పన్నీ కీలకాన్ని అతీతే తమై ప్రత్యయ అనా వర్తమాని ప్రత్యోత్పన్న తత్వే ప్రత్యాన్ని సహ ఉపాన్న తత్వే మీ అంతట సంబంధతావే పటిచ్చ సముపాదే దకిండో వర్తమానే ప్రత్యయ కొట్టగిన నెవత అనాగత ప్రత్యోత్పన్న కథనో లోకితీని ప్రత్యయ సహా ప్రత్యోత్పన్న అద్దెకీమకు విధరాయి ఇతటి ప్రత్యయానికి స్వభావే సహా ప్రత్యోత్పన్న స్వభావే అను సతర మహాధాతునికి వికృతియా ప్రకృతియా వివిధ విధి అని మాత్వినో మీకు ఆత్మీయ వాసం కాను బే అనాత్మ ఈ లోకయ లోకి తమంగి వాసంకి పవత్తండు బే అబే వాసంకి పవత్తండు బెరి ఉనాట పిన్నొత్ని వాసంగి తమన్కి వాసంగి పవత్వాన్ని బరి ఉన్నట్టు మీ ప్రత్యయ సహా ప్రత్యోత్పన్న తత్వ నొదకిన తాకాల మినీకుడు హితేనువా మీకు తమన్కి వాసంగి పవత్వాన్ని పులు అంకేలా సామాన్య మనుషుడు హితనువా మీ తత్వే తమన్కి వాసంగి పవత్వాన్ని పులు అంకేలా ఏ వాసంగి పవత్వాన్ని పులు అంకేలా దనిన్ని ප්‍රත්‍ය ගැනත් ප්‍රත්‍යෝත්පන්නේ ගැනත් ඒවා අතර පවතින පටිච්ච සමුප්පාදය ගැනත් ප්‍රත්‍යයන් නිසා ප්‍රත්‍යෝත්පන්නයක් විදිහට ලැබෙන මේ සවිඥානික කය තුල පවතින ප්‍රකෘතිය හෝ විකෘතිය ලෝකයේ කවුරුවත් හදාපු එකක් නොව ලෝකයේ කිසිවෙක්වත් නිර්මාණය කරපු එකක් නොව ප්‍රත්‍යයන් නිසා උපන් තත්ත්වයක් කියලා දැක්කාම තමයි වර්තමානී කෙලෙස් ටික කැඩිලා යන්නේ වර්තමානී කෙලෙස් කැඩෙන්නේ. ඒ නිසා අතීතයෙන්නුත් අපි මිදෙන්න ඕන එක අන්තයක් අනාගතයෙන්නුත් අපි මිදෙන්න ඕන. මිදෙන්න තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ දැකීමෙන් විතරයි. තවර අතීතය කියන්නේ එක අන්තයක් අනාගතේ තව අන්තයක් වර්තමානයේ තමයි මැද. වර්තමානයේ මැද වුණාට වර්තමානයේම ජීවත් වුණා කියලා කවුරුවත් නිවෙන්නේ නැහැ. දැන් මේ මාතෘකාවේ තියෙන අතීතයේ සහ අනාගතයෙන් මිදිලා වර්තමානයේ ජීවත් වෙන්නේ කොහොමද? ඉතින් වැඩක් නැහැ වර්තමානයේ ජීවත් වුණාට. වර්තමානයේ ජීවත් වුණා කියලා මහා ලොකු දෙයක් වෙන්නේ නැහැ. වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන්කමින් මිනිසුන්ට ප්‍රබෝධයක් තියෙනවා. වර්තමාන ජීවත් වෙනකොට අතීතේනුත් මිදිලා අනාගතේනුත් මිදිලා වර්තමානයේ ජීවත් වෙනකොට ඒ වර්තමාන ජීවිතය තුළ මිනිහෙකුට ප්‍රබෝධයක් තියෙනවා. ඒක හරිම ප්‍රබෝධජනකයි. ඒක හරිම ආස්වාදජනකයි. ඒක අනස්සල්ලක් නැහැ. පීඩාවක් නැහැ. යා මේ වෙලාවට එකතු වෙලා ඉන්නවා. එතන මේ වෙලාවට එකතු වෙලා ඉන්නවා කියලා කියන්නේ ම අවබෝධයෙන් නෙමෙයි බුද්ධ ශාසනයේ පාවිච්චි කරන අල්ලියේත නොඇලී මේ මොහොතේ පාවිච්චි කරන්න පුළුවන් හැකියාව බුදුරජාණන්සේ කරන්නේ. එතන මේ වෙලාවේ නොතැවරී වාසය කරන එක තමයි ශ්‍රේෂ්ඨ දේ. එහෙනම් අතීතයෙන්ද මිදී අනාගතයෙන්ද මිදී වර්තමානයේ ජීවත් වීම වනාහි එක හරිම ප්‍රබෝධමත් ඒක ආස්වාද ජනකයි. හැබැයි කෙනෙක් සංසිඳෙන්නේ නැහැ ඒකෙන්. සෝවා මඟ ඵල ලබන්නේ නැහැ. මඟ ඵල ලබන්නේ කොහමද? වර්තමානයේ නොතැවරීම මත. අතීතයේ අතහැර දමා අනාගතයේ ද අතහැර දමා වර්තමානයේට එකතු වුණු කෙනා වර්තමානයේද නොතැවරී වාසය කිරීමෙන් තමයි කෙනෙක් අවබෝධයට යන්නේ. ඒතර වර්තමානයේ නොතැවරී ඉන්නවා කියලා කියන්නේ ජීවිත අත්දැකීම් වලට යන්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. දොරවල් වහගෙන ගෙවල් ඇතුළට වෙලා ඉන්නවා කියන එක එහෙම නෙමෙයි මෙතන අදහස් කරන්නේ. මෙතන අදහස් කරන්නේ පින්වත්නි වර්තමානයේ කෙලෙස් වලට අවකාශය දෙන්නේ නැහැ. අපිට වර්තමාන අත්දැකීම තුළ කෙලෙස් මිටියක් එක්ක අපි වාසය කරනවා. ඒවට අපි කියන උපය උපාදානං චේතසෝ අදිට්ඨානාබිනිවේසානුසයා කියලා. එතකොට වර්තමානයේ අත්දැකීමට උපය තිබ්බොත් උපය කියන්නේ මොකද්ද? තණ්හා මාන දිට්ටි තිබ්බොත් උපය උපාදානං වර්තමානයේ අත්දැ දැන් අතීතය අනුසිත පවතින්නේ නැහැ. අනාගතය අනුසිත පවතින්නෙත් නැහැ. ඇයි අනාගතය යාලා ඇවිල්ලා නැහැ? අතීතේ ඉක්ම ගිහින් ඉවරයි කියලා එයා හිතනවා. එයා එහෙම කල්පනා කරනවා. එහෙම කල්පනා කළාට එයාට වර්තමානයේ පිළිබඳව ආසාවක් තියෙනවා. උපය වර්තමාන පිළිබඳ උපයක් පවතිනවා. උපය උපාදාන වර්තමානය තුළ එයාගේ සිත බැඳෙනවා. අතීතයට නෑ, අනාගතයටත් නෑ, වර්තමානයට බැඳෙනවා. උපය උපාදාන චේතසෝ බැඳුනාම මොකද වෙන්නේ? කර්ම රැස් වෙනවා, චේතනා පහළ වෙනවා. තණ්හාමාන දිට්ටි තිබ්බොත් වර්තමානයේට බැඳුනොත් ඒ දෙක පදනම් කරගෙන චේතසෝ කර්ම රැස් වෙනවා. අදිට්ඨාන අබිනිවේස අනුසය එයා ඊට පස්සේ වර්තමාන ලෝකයේ අදිෂ්ඨානයේ කොට වාසය කරනවා. වර්තමාන ලෝකයේ අදිෂ්ඨාන කරගෙන වාසය කරනවා. අදිෂ්ඨාන අබිනිවේස වර්තමානයේට බැස ගන්නවා. එයා වර්තමාන අත්දැකීමට බැස ගන්නවා ක්ලේශ සහගතව. අනුසය ඒ වර්තමානයේ නිසා කෙලෙස් අනුසය හදනවා. වර්තමාන අතීත අත්දැකීමටවත් අනාගත අත්දැකීමටවත් රාගය නැහැ. මේ වෙලාවේ අත්දැකින අත්දැකීමට රාගය තියෙනවා. අනුස්සය ගොඩ නැගෙනවා. මෙන්න මේ ටික ගොඩ නැගෙනවා නම් එයා වර්තමාන ජීවත් වුණත් ඒ ජීවත් වීම අතර ශ්‍රේෂ්ඨත්වයක් බුද්ධ ශාසනය පෙන්වන්නේ නැහැ. ශ්‍රේෂ්ඨත්වය පෙන්වන්නේ. එහෙනම් අපිට එක දෙයක් තියෙනවා, අතීතයෙන් සිත මුදවා ගන්න එක හොඳ දෙයක්, අනාගතයෙන්ද සිත මුදවා ගන්න එක හොඳ දෙයක්. වඩා හොඳ දේ වන්නේ වර්තමානයෙන් මිදී ජීවත් වීමයි. වර්තමානයෙන්ද මිදී ජීවත් වීම. හැබැයි වර්තමාන අත්දැකීමට එකතු වෙනවා. එකතු වෙන්නේ වර්තමාන අත්දැකීමේ අත්දකින්නේ ප්‍රත්‍යයන් නිසා ප්‍රත්‍යෝත්පන්න තත්වයක් විදිහට. ඒතකොට සාවද්ධ්‍යතාවයක් පේන්නේ නැහැ ලෝකේ. ලෝකේ අඩුපාඩු පේන්නේ නැහැ. හරියට අපිට අඩුපාඩු පේනවනේ අපේ ඥාතිවරුන්ගේ, අපේ අසල්වාසීන්ගේ, අපේ දෙමව්පියන්ගේ, දරුවන්ගේ, සහෝදර සහෝදරියන්ගේ අඩුපාඩු පේනවනේ හරියට. ඒ අඩුපාඩු පේන්නේ පින්වත්නි අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. වර්තමානයේ කෙනෙකුට අඩුපාඩු පේන්නේ වර්තමානයේ මිදී වාසය කරන්න බැරි වෙච්ච නිසා. වර්තමානයේ මිදී වාසය කරන්න බැරි වෙච්ච නිසා. එතකොට මේ වර්තමානයේ මිදී වාසය කිරීම කියන්නේ බොහොම සුන්දර අත්දැකීමක්. එතකොට වර්තමානයේ මිදී වාසය කිරීම කියන්නේ පරිහරණය නොකිරීම කියන එක නෙමෙයි. අර එක හාමුදුරුව කෙනෙක් මේ පොඩි කඳුර පොඩි නිකන් ඇලකින් එතර වෙන්න එහා පැත්තේ හිටපු ස්ත්‍රියක් උස්සගෙන මේ පැත්තෙන් තිබ්බලුනේ. බොහොම ප්‍රසිද්ධ සෙන් කතාවක් තියෙනවා. ගුරු හාමුදුරුවයි ගෝල හාමුදුරුවයි යනවලු ගමනක්. ස්ත්‍රියක් ඒ මඩවලින් එහා පැත්තට යන්න බැරුව ඉන්නවලු. මේ හාමුදුරුවෝ ඉතින් අත දීලා එහා පැත්තට මෙහෙම අනිත් පැත්තෙන් ගත්තලු. මේක ගුරු හාමුදුරුවන්ට රුස්සන්න ඇල්ලු. එයා මොකද කරන්නේ? ඕක කල්පනා කර කර ඉනෝ. බලන මේ පොඩි නම කරපු දේ හොඳ නෑ. මේ වගේ දෙයක් කරන්න හොඳ නෑ පැවිද්දෙකුට. මම ඉන්නවා කියලාවත් සැලකුවේ නෑ. අර ස්ත්‍රී මේ පැත්තට එගොඩ කළා කියලා ඕකම කල්පනා කර කර ඕක අනුවම විතර්ක කර කර ඉනෝ. තෝ කනුවම විතර්ක කර කර එනකොට අර ගුරු හාමුදුරුවන්ගෙන් මේ ගුරු හාමුදුරුව ඔක එක වෙලාවක ඔක අහන්නම හිතෙනවනේ. තැවලු මේ පොඩි නම ඔය මොකද්ද ඔයා ඔය කරපු වැඩි මොකද්ද කියලා අහලා තිනවා. අර දැන් ටික වෙලාවකට කලින් අර අර ස්ත්‍රියක් තරුණ දැරිවියක් ඒ මඩවලින් එගොඩ වෙන්න බැරුව ඉද්දි ඔයා මොකටද යාව එගොඩ කළේ? එයා ඔයා මෙහෙ පැත්තෙන් තිබ්බේ. එතකොට අර ගෝල ස්වාමීන් වහන්සේ කිව්වලු මම එයා මේ පැත්තෙන් තියලා ආවා ඔබ වහන්සේ තවම ඔළුව උඩ තියාගෙන ඉන්නවනි කියලා. මම නම් එයා හිමීට උසල මේ පැත්තෙන් තියලා යාවේ ඔබ වහන්සේ තවම ඔළුවේ තියාගෙනනි කියලා. අන්න ඒ වගේ ඒ මොහොතේ මං කියන්නේ අත්දැකීම ඒ මොහොතේම අතහැරලා දාන්න බෑ. සමහරට ඒක පේන්නේ අපිට. එළියෙන් පේන්නේ බොහොම නිර්වද්‍යතාවයක් විදියට. නමුත් එයාගේ අතුලාන්තය තුල සාවද්‍යතාවයක් තියෙනවා. ඒ වගේම එළියෙන් සාවද්‍යයි වගේ පේනවා, ඇතුළ නිරවද්‍යයි. වර්තමානයේ තුල වාසය කරන කෙනා පිළිබඳ పూర్ව නිගමනවලට අපි යන්න හොඳ නැහැ. වර්තමානයේ තුල වාසය කරන කෙනා, ඇත්තම වර්තමානයේ තුල වාසය කරන කෙනෙක් හරියට අඳුනගන්න තමාරුයි. එයාගේ ස්වභාවය අඳුනගන්න බෑ. මොකක්වත් නොවිච්ච ගන්නට නිගනුදුනු කරන්නේ. දැන් අපිට හුරු වෙලා තියෙන්නේ ඊයේ අත්දැකීමට අද අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එක ගැන අපි හරි සංවේදීනේ. දැන් ඊයේ ඔෆිස් එකේදී මොකක් හරි කලබගෑනියක් වුණොත් පහුවෙනිදාට ඒකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා අපි කලින්ම పూర్ව නිගමනයකට ඇවිල්ලානේ ඔෆිස් එකට එන්නේ. යුද්ධයක් ඇති වෙයි, ලෝකේ මොකක් හරි ලොකු අර්බුදයක් ඇති වෙයි කියලා. ඒ పూర్ව නිගමනයත් එක්ක එනකොට එයා ඔයාගේ ඔළුවේ තියෙනවනේ මෙන්න මේ විදියට අද ඔෆිස් එකේ තත්ත්වයක් නිර්මාණය වෙයි කියලා. ඇයි ඊයේ අත්දැකපු අත්දැකීමට සාපේක්ෂවනේ අද දවස නිගමනය කරන්නේ. නමුත් ඒ ඔෆිස් එකේ ඉන්න අයගේ බොහොම වර්තමානයේ වාසය කිරීමක් තිබ්බොත් ඊයේ අත්දැකීමත් එක්ක එයා එකතු වෙන්නේ නැහැ. මේ මොහොතේ ප්‍රතිචාර දක්වනවා. එතකොට අඳුනගන්න බෑනේ මනුස්සයා. අපිට ඉතින් මොන මනුස්සයෙක්ද දන්නේ? ඊයේ මෙච්චර එකක් වෙලා මේ බලන්නකො හිනා වෙනවා. ඊයේ මෙච්චර ප්‍රශ්නයක් වෙලා යා කිසි දෙයක් ඒකට කරන්නේ නැණි කියලා. අර ඒ එතකොට ලෝකයාට ඒක අඳුරගන්න බෑ යාව. ඇත්තට වර්තමානයේ වාසය කිරීම තුන්වෙනි අසක් තියනවා වගේ. වර්තමානයේ වාසය කරන එක තෙවැනි අසක් තියනවා වගේ. එතකොට මේ වර්තමාන වාසය කිරීම කියන්නේ මහා පුදුම දෙයක්. ඒක ඇතුලේ කවදාවත් ලෝකේ අවුල් කරන්නේ නැහැ. එයා මේ මොහොතට එකතු වෙනවා. එතකොට මේ මොහොතට එකතු වෙනවා නම් මේ මොහොතට එකතු වෙනවා කියලා කියන්නේ මේ මොහොතේ බුද්ධ ශාසනය පෙන්වන අර්ථය තමයි මේ මොහොතේද මිදී වාසය කරනවා. මිදෙනවා කියන්නේ අරමුණු ගන්නෙ නැ කියන එක නෙමෙයි. උපය උපාදානං චේතසෝ අදිත්තානා බිනිවේසානුසයා කියන ගතිකත්වෙන් සිත මුදවාගෙන වාසය කරනවා. ඒ මුදවාගෙන වාසය කරනකොට ලෝකේ සාවද්දී එකම මිනිස්සෙක්වත් පේන්නේ නැහැ. ගැටලුකාරී එකම පුද්ගලයෙක්වත් පේන්නේ නැහැ. අරබුදකාරියයි කියලා ලෝකේ જાතියක් මුණ ගැහින්නේ නැහැ. ප්‍රශ්නකාරී කියලා පිරිසක් ලෝකේ හමු වෙන්නේ නැහැ. එනිසා ඔය පින්තුන්ලා හොඳින් මේ කියන අර්ථය තේරුම් ගත යුතුයි. මේ අර්ථය ඔය පින්තුන්ලා හොඳට තමන්ගේ ජීවිතය තුළ දකින්න ඕන. මේ අර්ථය ඔය පින්තුන්ට ඔය පින්තුන්ගේ ජීවිතය තුළ දැක ගන්න බැරි වුණොත් අසාර්ථකයි. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා අපේ ජීවිතවල මේ ජීවිතාවබෝධය කරා යන කෙනාට ඉතා වැදගත් දෙයක් මේ වර්තමානයේ තුල ජීවත් වෙනවා නම් වර්තමානයේ මිදී වාසය කරන එකකට එකපාරේ යන්න බෑ. ඒකට අවශ්‍ය ප්‍රතිපදාවක් තියෙනවා. ආර්යෝ ප්‍රතිපදාවක්. පළවෙනිම දේ තමයි පින්වත්නි මේ අපි මේ මොහොතේ තමන්ව නිගමනය කරන එක නවත්තන්න ඕන. එකපාරට කරන්න බෑ. හැම වෙලාවකම තමන්ව නිගමනය කරන්න යන්න එපා. ලෝකෙට සාපේක්ෂව තමන්ව කියවන්න යන්න එපා. දැන් අපිට වෙන ලොකු ප්‍රශ්නයක් තමයි ලෝකෙට සාපේක්ෂව හැම වෙලාවකම අපිව කියවනවා. හැම වෙලාවකම ඔයාලට පේන්නේ මම කවුද? මම කොතනද? ඔහොමනේ පේන්නේ. ඒ කියන්නේ මේ වර්තමානයේ වාසය කරන්න අපහසුයි ඒක. දැන් ඔයගොල්ලන්ට මේ ඔක්කොම ඉඳලා ෆොටෝ එකක් ගැහුවොත් ඔයාලා පළවෙනියෙන් බලන්නේ මේ ඉතු වටේ ඉන්න අය දිහාද තමන් දිහාද? දැන් මේ ගෲප් එක ෆොටෝ එකක් ගත්තා කියන්නකෝ. එතකොට එයා බලන්නේ ෆොටෝ එක අතට ගත්ත ගමන් වටේ ඉන්න අය hina වෙලා ඉන්නවද, ඒගොල්ලෝ ඉරියව් කොහොම පවත්වනවද කියලාද බලන්නේ. ඉක්මනට බලන්නේ මම කොතනද කියලාද. අන්න ඒකෙන් තේරුම් ගන්න ඔයාලට වර්තමානයේ වාසය කිරීම ටිකක් අමාරු බව. හැම වෙලාවකම අත්දැකීම තුළ තමන්ව ඉස්මතු වෙනවා නම්, තමන්ව හොයනවා නම්, තමන්ගේ කතාව කියන්න හදනවා නම් අපි උනත්, මං කියන්නේ මේ අපි හැමෝටම තමන්ගේ වරද භික්ෂුවක් වුණත් දකින්න ඕනේ. අපි හැමෝටම අවබෝධය කර යන්න බැරි එකයි. හැම වෙලාවකම තමන්ව දකින්න එකක් තියෙනවා. එතකොට හැම වෙලාවකම තමන්ව දකින්න පුරුදු වෙන්න එපා. තමන්ව කොතනද කියලා තමන්ව හොයන්න යන්න එපා. ඒ තමන්ව හොයනකොට තමයි තමන්ට සාපේක්ෂව ලෝකයක්, ලෝකයට සාපේක්ෂව තමනුත් පේන්න ගන්නවා. එතකොට තමයි වෘත්තීය වටිනාකම් පේන්නේ, උගත්කම් පේන්නේ, දරුවෝ පේන්නේ, දරුවන්ගේ උගත්කම්. සමහර දෙමව්පිය ඉන්නවා දරුවෝ දිහා බැලලා දරුවෝ ගැන කී කී තමයි යා සතුටු වෙන්නේ. මැඩන්නේ ඒක. සමහර දරුවෝ ඉන්නවා දෙමව්පිය තමයි හුවා දක්වන්නේ. කොහෙට හරි ගියාට පස්සේ මගේ තාත්තා මෙහෙම කෙනෙක්, මගේ අම්මා මෙහෙම කෙනෙක්, එතකොට මගේ පවුල් පරිසරය මෙහෙමයි, මම මේ අහවලාගේ පුතානි, අහවලාගේ දුවනි කියලා අර තමන්ව ලෝකෙට සාපේක්ෂව කියවන එකත්, ලෝකේ තමන්ට සාපේක්ෂව කියවා ගන්න එකත් නිසා වර්තමානයේ වාසය කරන්න බෑ. ඒක තමයි පළවෙනි එක. එහෙනම් මේ අතීතයෙන්ද මිදී අනාගතයෙන්ද මිදී වර්තමානයේ ජීවත් වෙනවා කියන එකට ඒක අභියෝගයක් වෙන්නේ. අපිට තවත් බොහෝ කරුණු තියෙනවා යෝස්සේ ගොඩ නගා ගන්න. බොහෝමයක් කරුණු තියෙනවා. එතකොට ඒක හරිම වැදගත් දෙයක් මේ අපි කියන්නේ. එතකොට පළවෙනි එක තමයි යාට වර්තමානයේ තුල වාසය කරන්න ඕන, වර්තමානයේද මිදී වාසය කරන්න ඕන නම් අවබෝධයටපත් වෙනවා. එතකොට වර්තමානයේ මිදී වාසය කිරීම පිණිස ඔය පින්නතුන්ලාට ඇත්තටම වර්තමානයේ තුල වාසය කිරීම කියන්නේ පරමාර්ථය. වර්තමානයේ මිදී වාසය කිරීම කියන්නේ ආර්ය වූ ස්වභාවය. වර්තමානයේ මිදී වාසය කිරීම කියන්නේ ආර්ය වූ ස්වභාවය. එතකොට ජීවිතයේ පින්වත්නි ආර්ය වූ ස්වභාවය තමයි අපි උරගාන්න ඕන වර්තමානයේ තුල. පරමාර්ථ වශයෙන්ම ජීවිතේ විමසා බලමින් වාසය කිරීම ශ්‍රේෂ්ඨ දෙයක්. හැබැයි ආර්ය ස්වභාවය උරගාන්න නම් එයා මොකද කරන්න ඕන? වර්තමානයට එකතු වී වර්තමානයේ මිදී වාසය කරන්න ඕනේ. මෙන්න ඒකට පළවෙනි එක මොකද්ද? ලෝකයට සාපේක්ෂව තමනු තමන්ට සාපේක්ෂව ලෝකයක් දකින දැක්ම අයින් කරන්න ඕන. ඒක අයින් කරලා දාන්න ඕන. දෙවැනි දේ තමයි එයාගේ ජීවිතයට ඉතා වැදගත් දෙයක් තියෙනවා. ඒ දෙවැනි දේ තමයි අපේ සිත හුරු වෙලා තියෙන්නේ අත්දකින දේ සම්බන්ධ මතක තබා ගන්න. අපි අත්දකින දේ සම්බන්ධ මතක තබා ගන්න. ඒ මතක තබාගත් දේ ඔස්සේ නැවත නැවත අත්දැකීමට එකතු වෙන්න. ඒතරේ මේ මතක තබාගත් දේ අයිති අතීතයට. ආය අත්දැකීමට එකතු වෙන්න හිතානින්නේ අනාගතේ. ඔන්න ඔය ගතියනුත් අයින් වෙන්න ඕන. අපි අත්දකින දේ අපිට පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා, හරි. ඒවා සම්බන්ධ අපි තුල පිහිටන මේ මතක තබා ගැනීමත් ඒවා නැවත හොයා බලන්න තමා තුල ඇති වෙන ජවයක් අතාරලා දාන්න ඕනේ. ඒක අතෑරින්න පුළුවන් වෙන්නේ මේ අත්දැකීම මේ මොහොතේ විතරයි වළංගු කියලා දැක්කොත් විතරයි. මේ මොහොතේ අත්දකින අත්දැකීම මේ මොහොතේ විතරයි වළංගු කියලා දැක්කාම ආය අනාගතේ අපේක්ෂා දල්ව ගන්න හිතෙන්නේ නැහැ. ඇයි? අනාගතේ වෙන එකක්. මේ මොහොතේ වෙන එකක්, ඊළඟ මොහොතේ වෙන එකක්, අනාගතේ වෙන එකක්. ඇයි අනාගතේ වෙන එකක් වෙන්නේ? අනාගතේ වෙන එකක් වෙන්නේ මේ අත්දකින අත්දැකීම් පරාසය ඊළඟ මොහොතට සාධාරණ නැහැ. මේ අත්දකින අත්දැකීම් ඊළඟ මොහොතට අදාළ නැහැ. එතකොට මේ අත්දකින අත්දැකීම් පරාසය ඊළඟ මොහොතට අදාළ නැති නිසා අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන මේ මොහොත වෙන එකක් ඊළඟ මොහොත වෙන එකක් කියලා දකින්න. ඒ කියන්නේ මේ මොහොතේ අත්දකින අත්දැකීම සම්බන්ධයේ මතක තබා ගැනීමත් එක්ක නැවත නැවත ඒක උරගාන්න තමන් තුළ ඇතිවෙන කැමැත්ත අතීත යනෝ සිතේ පැවැත්ම. එතකොට අපි හැම වෙලාවකම බලන්න ඕන මේ මොහොත අදාළ වෙන්නේ මේ මොහොතට විතරයි, ඊළඟ මොහොතට ඒක අදාළ නැහැ. ඊළඟ මොහොත වෙන එකක්. ඊළඟ මොහොත වෙනම පරිච්ඡේදයක්. කියලා ඔය පින්නතුන්ලාට තියෙන්න ඕන මේ මොහොත අදාළ වෙන්නේ මේ මොහොතට විතරයි. මේ මොහොතේ අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම සම්බන්ධ මේ මොහොතට අදාළයි කියලා බලන්න බැරි නිසා ඒ අත්දැකීම අනාගතයේද අපේක්ෂා කරනවා නේද කියලා මේ අරමුණු පදනම් කරගෙන ඒ මොහොතේ අදාළ අත්දැකීම ඊළඟ මොහොතේ තුරගාන්න තියෙන අවකාශයෙන් සිත මුදවා ගන්න ඕන. ඒක තමයි දෙක. ඔයාලට එන වර්තමානයේ වාසය කරන්න නම් පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි ලෝකෙට සාපේක්ෂව තමනු තමන්ට සාපේක්ෂව ලෝකයක් කියවන්න යන්න එපා. සෛරීව ඉන්න එච්චරයි. මේ මොහොතේ තමන් කවුද කියලා කියලා වැඩන්නේ. අනිකේම කිව්වා කියලා ඒවා අබමල් රේණුවක්වත් අයි ලෝකෙට වැඩන්නේ නැහැ. අපි හිතා ඉන්නවා ලෝකේ ඉස්සර මං හරි මහ ලොකු කෙනෙක් වගේ දැනෙනවා. මේ කීප දෙනෙක් ඉස්සර තමන්ව හුවා දක්වන්නේ. ඇත්තට මේක නොකළ යුතු දෙයක්. ඒක මම වුණත් නොකළ යුතු දෙයක්. මංවත් ඒක කරන්න හොඳ නැහැ. ඒ ධර්මය අවබෝධ කර යන්න බෑ. කියන්නේ පැවිද්දෙක්වත් ඒක නොකළ යුතුයි කියන එකයි මම මේ කියන්නේ. ඒ කළොත් එයාට බෑ අතීතේනුත් අනාගතේනුත් මිදී වර්තමානයේ නොතෙවරි ඉන්න බෑ. වර්තමානයේ හිත එකතු කරගෙන වාසය කරන එකට පුළුවන් එක පරමාර්ථයක් ආර්ය සත්‍යයට එකතු වෙන්න බෑ. එහෙනම් ලෝකයට සාපේක්ෂව තමන්ද තමන්ට සාපේක්ෂව ලෝකයේද කියවා බලන එක නවත්තලා දාන්න ඕනේ. දෙවැනි එක තමයි අපි අත්දකින අරමුණු පරාසයක් තියෙනවා. ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසින්. ඒ අරමුණු පරාසය තුළ ඒ අපේ අත්දැකීම් තුළ අපි අරමුණු කරනේ අරමුණු පරාසය තුළ පින්වත් නීවා මේ මොහොතට පමණයි අදාළ, ඊළඟ මොහොතට මේ මොහොත කෙසේවත් අදාළ වෙන්නේ නැහැ කියලා. ඒ මොහොතේ අත්දැකීම ඒ මොහොතට පමණක් සාධාරණ බව දකින්න හැකියාව අපිට තියෙන්න ඕන. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි කාරණේ තමයි ඔය පින්නතුන්ලාට තියෙන්න ඕන ඉතා විශේෂ දෙයක් තමයි හරිම විශේෂ දෙයක් ඒක. ඒ විශේෂ දේ තමයි ඔය පිනතුන්ලගේ ජීවිතයේ තියෙන්න ඕන දෙයක් තමයි මේ ලෝකයම ඒ කියන්නේ ලෝකය කියන්නේ මොනවද? මේ ආයතනයන්ගෙන් ගන්න ලෝකය හැම වෙලාවකම නිරුද්ධ වී යනවා නම් ඒක නිවිනිවි යන කමක් නම් තියෙන්නේ. නිවිනිවි යන කමක් නම් තියෙන්නේ කෙලෙස් උපදියකින් ග්‍රහණය කර ගැනීමට නුසුදුසු බව දකින්න හැකියාව. නිවෙන බව දකින්නවා කෙලෙස් උපදියකින්, කෙලෙස් උපදියකින් තෙත් නොවිය යුතු බව දකින්නවා. මෙන්න හතරවෙනි එක තමයි මේ කාරණා තුනට. දැන් කාරණා තුනක් කිව්වනේ. මේ කාරණා තුනක් කිව්වා. ලෝකයට සාපේක්ෂව තමනුත්, තමන්ට සාපේක්ෂව ලෝකයක් කියවන්නේ. හැබැයි මේ මොහොතේ ඉන්නවා. හැබැයි තමන්ව හුවා දක්වන්නේ මං අහවලා වැඩක් නැහැ ලෝකයට ඒක. අපි හිතා ඉන්නවා ඒක මං ලොකු වැඩක් කරේ කියලා. ලෝකයට ඒව වැඩක් නැහැ. ලෝකයට වැඩක් නැහැ. එතකොට මේ මම දන්න එක්තරා මහාචාර්යවරියක් ඉන්නවා. ඒ වගේ මහාචාර්යවරු ආචාර්යවරු මට හම්බෙලා තියෙනවා. ඒ ආචාර්යතුමිය හරිම සද්ධා සම්පන්නයි. ඒ ආචාර්යතුමිය හරිම සද්ධා සම්පන්නයි. මේ කොළඹ විශ්වවිද්‍යාලයට අදාළ. ඇය සෑහෙන කාලයක් යනකම් ඇයිගේ විෂය පරාසය මට ප්‍රකට කරලා නැහැ. ඇයිගේ විෂය පරාසය මට ප්‍රකට කරලා නැහැ. ඇයි කියලා නැහැ මං අහවලා කියලා නැහැ. ආවත් අයිනකින් වාඩි වෙලා පාඩු ඉන්නවා. එතකොට ඇයි කවදාවත් ඇයව ප්‍රකට කරන්නේ? ඉතින් මං දැක්කයි වගේ විශේෂ දෙයක් ඒක. ඒ වගේ විශේෂ වෙන්න තමන් ඔසවා තබන්න එපා. ඇයි තමන් ඔසවා තබ්බුවා කියලා මේ ඉන්න හිට වැඩක් නෑ. දැන් හිතන්නකො මහාචාර්යවරේ කියලා මේ උපාසකම්මලා ටික ඉස්සර මම මහාචාර්යවරේ කිව්වා කියලා මොකක්වත් වෙනවද? මොකක්වත් වෙන්නේ? අපි හිතනවා මොකක් හරි වෙයි කියලා. මොකක්වත් වෙන්නේ නෑ. එතකොට පළවෙනි එක ඔගොල්ලෝ ලෝකෙට සාපේක්ෂව තමන්ව කියවන්න එපා. තමන්ට සාපේක්ෂව ලෝකෙ කියවන්න එපා. එක. ඔයාලට මේ මාතෘකාවට එකතු වෙන්න ඕන නම් මේ ටික ඕඩ. ඔයාලට කියන්න තියෙන දෙවෙනි අනුශාසනාව තමයි දෙවෙනි කාරණේ දැන් අපි ඉස්සලා කියාපු එක. ඒ තමයි මේ මොහොත අදාළ වෙන මේ මොහොතට විතරයි. ඒක ඊළඟ මොහොතට අදාළ නැහැ. ඊළඟ මොහොත වෙන එකක්, මේ මොහොත වෙන එකක්. මේ මොහොතේ අපි අත්දකින්නවනේ ලෝකේ. ඒක මේ මොහොතට විතරයි වළංගු. ඊළඟ එකට ඊළඟ මොහොතට අවලංගුයි ඒක. ඊයේ මේ අත්දැකීම ඊළඟ මොහොතට ගෙනියන්න බෑ. අපි හිතාන ඉන්නවනේ මේ අපි මවාගෙන ඉන්න ලෝකේ යථාර්ථයක් කරගන්න හිතාන ඉන්නේ. ඉතින් බොරු කරන්න බෑ. මේ මොහොතේ අත්දැකීම ඊළඟ මොහොතට අදාළ නැහැ. ඒ නිසා මේ මොහොතේ ආස්වාද ජනක වුණාට ඊළඟ මොහොත ආස්වාද ජනක වෙයි කියලා අපට හිතන්න පුළුවන් කමක් නැහැ. දෙක. තුන්වෙනි එක ලෝකේ ස්වභාවය, ලෝකේ හැඩය, ලෝකෙට ආවේනික తত্ত্বය නිරුද්ධ වීම. නිවිනිවි යන්නේක. ඒක දිගට පත් වෙලා තියෙන එක නෙමෙයි. ලෝකේ නිවිනිවි පත් වෙනවා. ඒ නිවිනිවි පත් වීමේ වේගේ වැඩිකමටයි අවිච්ඡින්නව දැල්වෙනවා කියලා මිනිස්සු හිතන්නේ. ඒක දිගට පවතිනවා කියලා හිතන්නේ. මේ විදුලි බුබුලු පවා එහෙමයි. මේ ලෝකෙ සියල්ල එහෙමයි. දැල්ලු පහන් පවා එහෙමයි. නිරතුරුව නිවෙමින් නිවෙමින් දැල්වීමක් තියෙන. ඒ කියන්නේ නිවිනිවි පත්තු වෙන කමක් තියෙන. එතකොට මේ ලෝකයේ තියෙන නිරුද්ධ වී යන රටාවකට. එතකොට නිරුද්ධ වී යන රටාවක් නම් හැම වෙලාවකම නිවෙන කමක් නම් ලෝකයේ තියෙන්නේ තෘෂ්ණා සහගත වෙළඹෙන්න ලෝකයක් නැහැ. තණ්හා කරන්න ලෝකයක් නැහැ. තණ්හාවෙන් ගැට ගැහෙන්න ලෝකයක් නැහැ. මෙන්න මේ වචන තුන තියෙන්නේ. මේ වචන තුනට හැම වෙලාව හතරවෙනි එක තමයි මේ වචන තුනට එකතු වෙන්න පුළුවන්. එකතු වෙන්න හැම වෙලාවකම වීරියක් ගොඩනගා ගන්න. ඒක හතරවෙනි. බලන්න ඒ කාරණා තුනට එකතු වෙන එක තමයි හතරවෙනි එක. ඒක තමයි කුසලය කියන්නේ. කුසලානං උපසම්පදාය කියන්නේ. කුසලයට එකතු වෙන්නේ නැහැ කියා. ඒ වචන තුනට හැම වෙලාවකම එකතු වෙන්න බලනවා. ත්‍රි වචන තුන කාරණා තුනක් ඒ තුන ඕන. හතරවෙනි එක මොකද්ද? ඒ තුනට එකතු වෙන්න බලනවා නිතරම හැම මොහොතකම. ඒකට තමයි අතරම සම්මා වායාමයේ කියන්නේ. ඒ කාරණේට එකතු වෙන්න බලනවා. ඒක තමයි හතරවෙනි එක. ඒ කාරණා වලට හැම වෙලාවෙම එකතු වෙන්න ජවයක් ගන්නවා හැම වෙලාවෙම. මේක තමයි කුසලය. එකතු වීම පිණිස උනන්දුවක් ගන්නවා. හතරවෙනි එක ඒක. එතන මේ කාරණා වලට එකතු වෙනකොට සිත තුල මිඳුණු කමක් වර්තමානයේ අත්දකින්න ලැබෙනවා. දැන් වර්තමාන අර වෙනදා වගේ පීඩාකාරී බවක්, ගොරෝසු බවක් නැතුව යනවා. හරිම සහනදායි බවක් ජීවිතය දැනෙන්න පටන් ගන්නවා. හරි පහසුවක් ජීවිතය දැනෙන්න පටන් ගන්නවා. හරිම සුවපහසුයි ජීවිතේ. මහ පුදුමාකාර පහසුවක් ජීවිතය තුළ දකින්න පුළුවන්. එතකොට ඒ සුවපහසුව එයාගේ ජීවිතේ දකිනකොට හරි සැහැල්ලුයි ඇත්තටම ජීවිතේ. ඒ සැහැල්ලුව වෙන්නේ මොකක් නිසාද? එක්තරා ආකාරයක කෙලෙස් පරාසයකින් එයාගේ සිත මිදී පවතිනවා. හැබැයි ඒකට ආයෙ එකතු වෙන්න ඕන. මොනවද කෙලෙස් පරාසය? උපය උපාදානං චේතසෝ අදිට්ඨානා බිනිවේස අනුසය. ඡන්දසහගත, රාගසහගත, නන්දිසහගත, තෘෂ්ණාසහගත, උපය උපාදාන චේතස අදිෂ්ඨාන අභිනිවේස අනුසේ. ඒ වෙලාවට ඕවා එකක්වත් නැහැ හිතේ. ඒ කියන්නේ ඒ වෙලාවට යාට තියෙනව මොකද්ද? මිඳුණු සිතක්. අර කාරණා තුනට හැම වෙලාවකම එකතු වෙන්න හදන එක කුසලය. දැන් මේක හොඳට පාඩමක් විදියට ඔළුවට දාගෙන පුරුදු කරන්නකෝ. මොකද මේ අර්ථමානී ජීවත් වෙනවා කියන එක නිකන් කියන්න පුළුවන්. නමුත් ඒක කරගන්න බැරි වෙලා තියෙනෝනේ. ඒකයි මම මේ ආයෙ නැවත පුනරුච්චාරණය කරන්න එකම. ତතර පළවෙනි එක මොකද්ද? ලෝකයට සාපේක්ෂව තමන්ව කියවන්නේ, තමන්ට සාපේක්ෂව ලෝකය කියවන්නේ. දෙක මොකද්ද? මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැහැ. ඊළඟ මොහොතේ වෙන එකක්, මේ මොහොතේ වෙන එකක්. මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට හැම වෙලාවකම අලුත් වීමක් පේන්න ගන්නවා. තුන්වෙනි එක ලෝකේ සිද්ධාන්තය, ලෝකේ රටාව, ලෝකේ ගලාගෙන යන ක්‍රමය නිවිනිවි යාම, ලෝකේ ස්වභාවය නිරුද්ධ වෙවි යන එක. අන්තර් සම්බන්ධයක් නැහැ හැම වෙලාවකම. ඒ කියන්නේ සියලු සංස්කාරයන්ගේ පොදු ලක්ෂණය මොකද? උපාදෝ පඤ්ඤායති, වායෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඇතිවීම, නැසීම, වෙනසීම ස්වභාවය කරගෙන තමයි මුළු ලෝකයම පවතින්නේ. ඕයිට වඩා ලෝකී කියලා කන්නේ. ඒතර මුළු ලෝකෙම ස්වභාවේ පමණයි. උපාදෝ පඤ්ඤායති, වායෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. එතකොට මේ ලෝකේ නිවිනිවි දැල්වෙන එක. ඒ නිවිනිවි දැල්වෙන, නිරුද්ධ වෙවි යන ස්වභාවයටයි ලෝකේ අයිති. ඒ නිසා අර කෙලෙස් හදන්න දෙයක් නැහැ. උපය උපාදාන චේතසෝ අදිට්ඨාන අභිනිවේස අනුසය කියන කෙලෙස් මිටියට එකතු වෙන එක තේරුමක් නැහැ. තේරුමක් නැහැ. හතරවෙනි එක මොකද්ද? හතරවෙනි එක කියලා අමුතු එකක් නෑ. මේ තුනට හැම වෙලාවකම එකතු වෙන්න උත්සාහ කරනවා. හතර කියලා අලුත් එකක් නෑ. මේ කියපු වචන තුනට හැම වෙලාවකම එකතු වෙන, ඒ එකතු වෙන්න දරන උත්සාහයට අපි කියනවා කුසලය කියලා. ලංකාවේ මිනිස්සු කුසලය කියලා දාන් දෙන ඒවායි, බුද්ධ පූජා තියෙන ඒවායි විතරක් අල්ලගෙන ඉන්නවා. කුසලය කියන්නේ මේ වචන තුනට නිතර නිතර සමවදින්න ජවයක් ගන්නවා. ඒක හරි උමනා කරන එකක් ධර්ම මාර්ගයි. පස්වෙනි කාරණේ තමයි එහෙම එකතු වෙනකොට එකතු වෙන්න සිත ඡන්දසහගත, රාගසහගත, නන්දිසහගත, තෘෂ්ණාසහගත, උපය උපාදාන චේතසෝ අදිප්පාන අභිනිවේස අනුසය කියන කෙලෙස් මිටියෙන් සිත මිදී පවතින එකතු වෙලා වාසය කරනකොට. එතකොට යාට පවතින මොකද්ද? එක්තරා විදියක මිඳුනු සිතක්. සමුච්ඡේද වශයෙන්ම සිත මිදිලා නැහැ. මිදීම් තුනක් තියෙනවනේ. තදංග වශයෙන් මිදිනවා. තාවකාලිකව මිදිලා යනවා. තදංගප්පහාන කියලා එකට කියන්නේ. ඒක තාවකාලික වශයෙන් මිදෙනවා අපේ සිත සමහර වෙලාවට. ඊට සම්පූර්ණයෙන් මිදෙන එකට අපි කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා. මේක මැද එකක් තියෙනවා විස්කම්බන ප්‍රහාණය කියලා. බොහෝ කාලයකට මේ විදිහට කළාම බොහෝ කාලයකට ඔය වචන තුනට එකතු වෙන එක හතරවෙනි එක එතකොට මිදෙන හැකියාව බොහෝ කාලයකටම නැහැ. බොහෝ කාලයකට අර තාවකාලික වශයෙන් දානි හැන්දක් පූජා කරනකොට ඔයාලා තුල තදංග ප්‍රහාණයක් තියෙන්නේ. දානි දෙන වෙලාවට ඕන දෙයක් දෙන්න පුළුවන්. හොඳට බලන්නකො ගෙදරක දානයක් දෙන වෙලාවක ආයේ තමන්ට කියලා ඉතුරු කරගන්න හිතෙන්නේ නැහනේ. කොච්චර තණ්හාකාරයෙක් වුණත් ඕක්කම දෙන්න බලන්නේ. තදංග ප්‍රහාණයක් තියෙනවා. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ මේ සන්දර්භෙන්නේ මේ බොහෝ කාලයකට මේ ගතිය තියෙනවා. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම නැතිලා. දැන් මෙතන තියෙන්නේ තදංග ප්‍රහාණයක් නෙමෙයි. සමුච්ඡේද ප්‍රහාණයක්. විස්කම්බන ප්‍රහාණයක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ අත්දකින අත්දැකීම තුළ එක්තරා විමුක්ත ස්වභාවයක්. මිදුණු ස්වභාවයක් තියෙනවා. ස්ථිරසාරවම මිදිලා නැහැ. සදාකාලිකවම මිදිලා නැහැ. එක්තරා මිදුණු ස්වභාව. අන්නේ මිදුණු සිත තියෙන්නේ මිදුණු ස්වභාවේ. අන්නේ මිදුණු ස්වභාවය. මිදුණු ස්වභාවයේ සිත අදාළ වෙන්නේ වර්තමානයේට. ඒ මිදුණු ස්වභාවයේ සිත පවා. මිදුණු ස්වභාවයේ සිත පවා නාම රූප ධර්මයන් නිසා සමුදේ වෙච්ච එකක්. ඒ තන නාම රූප නිරුද්ධ වෙනකොට මේ මිදුණු සිත පවා නිරුද්ධ වෙවි යනවා නේද කියලා ඒක දකින්න පටන් ගන්නකොට කුසලය හාත්පස මෝරන්න පටන් ගන්නවා. එයාගේ ජීවිතය තුල කුසලය හාත්පස මෝරන්න පටන්. අන්න ඒකෙන් තමයි විස්කම්බන ප්‍රහාණය සමුච්ඡේද ප්‍රහාණය දක්වා උඩුදුවන්නේ. ඒ මිදුණු සිතට පවා අපේ සිත ඇලෙන එක නවතින්න පටන් ගන්නවා. ඒ මිදුණු සිතට පවා ඇලෙන එක බැඳෙන එක ගැට ගැහෙන එක නවත්ත ගන්න එක තමයි පින්වත්නි හයවෙනි එක. මිදුණු සිතට පවා ඇලෙන එක ගැට ගැහෙන එක බැඳෙන එක නවත්ත ගන්න ඕන. ඒක කිවෙනි එකද හයවෙනි එක. මිදුණු සිත පස්වෙනි එක මිදුණු සිතට ඇලෙන ගැටෙන බැඳෙන එක නවත්ත ගන්න එක තමයි හයවෙනි එක. එක හයවෙනි කාරණේ. හත්වෙනි කාරණේ තමයි පින්වත්නි එයාගේ ජීවිතය තුළ තියෙන්න ඕන දෙයක්. මෙබඳු මිදුණු සිතක් පවා ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන්නේ. මෙබඳු මිදුණු සිත සම්පූර්ණයෙන්ම පින්වත්නි නැවත නූපදීන මට්ටමටම මිදීමක් නැහෙනේ. නැවත නූපදීන මට්ටමටම අපි තුල එහෙම මිදීමක් නැහැ. ඒ නැවත නූපදින මට්ටමටම අපි තුල මිදීමක් නැති නිසා මේ මිදීම පිළිබඳ ස්ථාවරත්වයකින් අපට පැහැදිලිව කතා කරන්න බෑ. නමුත් මේ මිදුණු ස්වභාවය සාමාන්‍ය ලෝකේ කෙනෙක් ගනුදෙනු කරනවට වඩා ඊටා පරම පවිත්‍ර ශ්‍රේෂ්ඨ තත්වයක්. ඒක ඊටාම හොඳ තත්වයක්. ඒක බොහොම අගය කළ යුතු වටිනා තත්වයක් පින්වත්නි. ඒක හරි වටිනවා. එතකොට මේ මිදුණු ස්වභාවය කෙනෙක් දකිනවා නම් මේ මිදුණු ස්වභාවයට අදාළ தત્ත්වය යම් කෙනෙක් දකිනවා නම් මේ මිදුණු ස්වභාවය තුල පවා එයාට පුළුවන් නම් දකින්න මේ මිදුණු ස්වභාවයේ පවා නිරතුරුව බිඳි බිඳි යන්නේ එකක්. ඒ නිසා මේ මිදුණු ස්වභාවයේ වෙන පවා මම උපේක්ෂා දල්ව ගන්න ඕන කියලා යම් කෙනෙක් දකිනවා නම් ඒ දකින්නකොට ඒ මොහොතේ මිදුණු ස්වභාවයේ පවා ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනවා නම් අනේ මේ මිදුණු ස්වභාවයට එකතු වෙලා ඉන්න එකත් අස්ථාවරයි නේද කියලා දකින්න එක තමයි හයවෙනි එක. එහෙනම් හත්වෙනි එක මේ ස්වභාවය ගැන පවා තෘෂ්ණාවක් මානයක් දිට්ටියක් හදාගන්න එක නුසුදුසුයි නුසුදුසුයි කියලා ඒ මිදුණු ස්වභාවයේ ගැන පවා සරුවාකාර උපේක්ෂාවකට ආවත් නැ අල්ලියේත එයා තුල නොඇලෙන කමක්ම එනවා පින්වත්නි. නොඇලෙන කමක් වෙනවා. බුද්ධ දේශනාවේ ඉලක්කේ වෙච්ච එයා නිවන පැත්තටම හැරෙනවා පින්වත්නි. නිවන පැත්තටම හැරෙනවා. මෙන්න මේ ටික යම් කෙනෙක් ජීවිතේ තිබ්බොත් එයා ඉන්න තැන අදාළ නැහැ. එයාගේ වයස අදාළ නැහැ. එයාගේ ජීවිතේ කෙබඳු එකක්ද කියලා අදාළ නැහැ. එයා සංසිඳෙනවා. එයා සංසිඳෙනවා. එතකොට පළවෙනි එක මොකද්ද? දැන් අපිට ඕන කරන්නේ අතීතයෙන් අනාගතයෙන් මිදී වර්තමාන ජීවත්. වර්තමාන ජීවත් වුණාට වැඩක් නැහැ. ඇයි වැඩක් නැත්තේ? වර්තමාන ජීවත් වෙන කෙනෙක් පිරිනුවම් පෑම දක්වා මඟපල දක්වා යන්නේ නැහැ. මේ මාතෘකාව නම් තියෙන වර්තමාන ජීවත් වෙන්නේ කොහොමද කියලා. වර්තමාන ජීවත් වෙන එක හරිම සිම්පල් දෙයක්. එච්චර අමාරු දෙයක් නෙමෙයි. කොහොම හරි වර්තමාන ජීවත් වෙන්න අපිට හිත අදා ගන්න පුළුවන්. නමුත් වර්තමානයේ නොඇලී වාසය කිරීමයි බුද්ධ ශාසනයේ අර්ථය. වර්තමානයේද මිදී වාසය කිරීමයි. මිදීම, මිදීම කියන එකට ධර්මයේ තෝරන පාලි වචනේ විමුක්ත කියන එකනේ. බුද්ධ ශාසනයේ නිතරම විමුක්ත ස්වභාවයක් ගැනනේ කතා කරන්නේ. චිත්ත විමුක්තියද ප්‍රඥා විමුක්තියද කියෝ නිතර කියන්නේ. විමුක්ති සාරා සබ්බේ ධම්ම, සියලු ධර්මයන්ගේ සාරේ විමුක්තියයි කියලා නිතර නිතරම ධර්මයේ පෙන්නනවා විමුක්තියේ සාරේ. ඒ විමුක්තිය වෙනුවෙන් තමයි අපි හැම වෙලාවකම පෙළ ගැහෙන්න ඕනේ. ඒ විමුක්තිය වෙනුවෙන් පෙළ ගැහිීම කියන්නේ ඊටා වැදගත්. ඉතින් මේ චර්යාවට ගියාට පස්සේ එන්නෙම නෑ අර පුද්ගල බව මාන්නය එන්නේ. දැන් සාමාන්‍ය කෙනෙක්ගෙන් ඉල්ලගෙන යන්න බෑනේ. නමුත් භික්ෂුවකට පුළුවන්. කොච්චර ඉගෙන ගත්තත්, කොච්චර මොන මට්ටමින් හිටියත් පිණ්ඩපාති ගිහින් ගෙදර ඉස්සරහ හිට ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් පිඟානක් කරන් ගිහින් හිට ගන්න. අල්ලපු ගෙදර ගිහින් පිඟානක් කරන් හිට ගන්න. කීයක් ඒවා මතක් වේද? මොනවා හිතයිද දන්නේ නැහැ. බලන්න පින්වත්නි, නමුත් එහෙම මිදුණු ස්වභාවයකින් යුක්ත යාට එහෙම හිට ගන්න පුළුවන් නම් ලෝකයා ඒකට ගරහන්නේ. ඒකට ප්‍රසන්න භික්ෂුවක් ඔයගලගේ ගෙදර ඉස්සරහ හිටගෙන හිටියොත් ඔයාලට පේන්නේ අනේ අපි වෙනුවෙන් ආවා වගේ. නමුත් සාමාන්‍ය මිනිහෙක් ඉහි ඉතර හිටගෙන හිටියොත් ඔයාලට පේන්නේ මහා කරුමයක්. මොකට ආවද දන්නේ. ජීවිතේ කිසි අපේක්ෂාවක් නැති, උත්සාහයක් නැති මහා ජරා මිනිස්සු ටිකක් වගේ අපිට පේන්නේ. සමහර විට අපි හැම සිඟමන් යදින මිනිහෙක් අපේ ගෙදර ඉස්සර හිටගත්තු දොරවහයි. නමුත් මොණිවරේක් පාත්‍රයක් අතේ තියාගෙන අපේ ගෙහ ඉස්සර හිටගත්තොත් අපි දකින්නේ මහා විශාල ප්‍රතිලාභයක් අපිට හම්බ වුණා වගේ. ප්‍රතිලාභයක් හම්බ වුණා වගේ. මේ ඇයි මේ පාරේට ආව ගමන්ම ඒ එතන මතුවෙන්නේ පූජනීයත්වයක්. මේ පැහැදිලි. ඔයාලට පවා වටිනාකම ඉන්නේ ඔය ඔබට සාපේක්ෂව ලෝකයට, ලෝකයට සාපේක්ෂව ඔබත් කියවන එක මත නෙමෙයි. මේ ධර්මයට සමවදින එක මත. ධර්මයට සමවදින්න සමවදින්න ඔගොල්ලෝ බලාපොරොත්තු නොවුනත් මහ පුදුම වටිනාකමක් ඔබට ලැබෙනවා. ඉස්තරම් වටිනාකමක් ලැබෙනවා. එහෙමනම් මේ කාරණා ටික ඔය පින්නතුන්ලා ඉතා හොඳින් දරන්න. ජීවිතේ හොඳට මේ කාරණා ටික විමස ගන්න. මේ කාරණා ටික තියෙන කෙනෙකුට වරදින්නේ. මේ කාරණා. ඒතොර අතීතේ ඒකාන්තයක්, අනාගතේ තව අන්තයක්, ඒකේ මිදී වර්තමානයේ කියන්නේ තවත් එක පැත්තක්. ආයේ නිවින්නේ නැහැ. වර්තමානයේ නොඇලී වාසය කිරීම තමයි බුද්ධ ශාසනයේ පෙන්වන ඉතා සුවිශේෂ අර්ථය. ඒ අර්ථයට එකතු වෙන එක බැරෑරුම්. ඒ අර්ථයට එකතු වීම පහසු නැහැ. ඒ අර්ථයට බොහොම ලේසියෙන් පහසුවෙන් එකතු වෙන්න බෑ. අමාරුයි. නමුත් කෙසේ හෝ ඒක කරන්න පුළුවන්. එතකොට ඒක කරන්න අපි මොනවද කරන්න ඕනේ? මේ කියපු ටික කරන්න. ඔන්න දැන් ආයෙත් මම කියනවා. එක, ලෝකයට සාපේක්ෂව ඔබවත් ඔබට සාපේක්ෂව ලෝකයක් කියවන එක වහාම නවත්තලා දාන්න. තමන්ගේ කියපු අය හුවා දක්වන්නත් එපා. තමන්ව හුවා දක්වන්නත් එපා. එහෙම හුවා දැක්වීම ලෝකයට කිසිම වටිනාකමක් නැහැ. අපිට සමහර වෙලාවට අපිට හම්බ වෙනකොට එයාලව මුණ ගැහෙන්නවත් කැමතිද? මහා පම්පෝරි දොඩවනවා කියලා අපි කියන්නේ. බොරුවට පම්පෝරි විතරයි ඔය දොඩවන්නේ. ඇති දෙයක්කුත් නැහැ බලාණිය යද්දි. සමහර මිනිස්සු ඉන්නවනේ. දැන් මේ කට්ටිය ඔක්කොම ඉස්සර එයාගේ තත්ත්වේ හුවා දක්වනවා. එයාගේ ඇඳපුටු මේස ගැන කතා කරනවා. එයාගේ ගෙවල් දොරවල් ගැන කතා කරනවා. එයාට තියෙන තව තව ගෙවල් ගැන කතා කරනවා. එයාට ගෙයක් නෙමෙයි කොට්ටයක්වත් නැහැ ඔළුව තියාගන්න සමහර විට.
ඉන්නෙත් කුලියට. එතකොට එහෙම කිව්වම එයා හිතා ඉන්නවා මට මහ ලොකු දෙයක් කියලා. නමුත් වටේ ඉන්න අය දන්නවා බොරු පම්පෝරියක් ඔය දොරවන්නේ කියලා. එහෙම වුණාම එයා පිරිහිලා යනවා මිසක් එයාට යම් කිසි දියුණුවක් ඇති වෙන්නේ නැහැ. මේ වර්තමානයේ වාසය කරන කෙනාට එහි වාසය කරන්න බැරි පළවෙනි එක තමයි ඔය පින්නතුන්ලා ලෝකයට සාපේක්ෂව තමන්ව කියවන්නේපා, තමන්ට සාපේක්ෂව ලෝකෙ කියවන්නේපා. ඒක නවත්තලා දාන්න. මේ මොහොතට එකතු වෙනවා කියන්නේ ඕකට. මේ මොහොතේ නොතවරින් පිණිසිතුරු ටික, ඒක පළවෙනි එක. දෙවෙනි එක, මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැහැ. මේ මොහොත වෙන එකක්, ඊළඟ මොහොත වෙන එකක්. මේ මොහොතත් ඊළඟ මොහොතත් අතර කිසිම මේ අන්තර් සම්බන්ධයක් දකින්න එපා. ඊළඟ මොහොත වෙනම පරිච්ඡේදයක්. එතකොට තමයි හැම වෙලාවකම හිනා වෙන්න පුළුවන්. ඇයි පෙර මොහොත මේ මොහොතට අදාළයි කියලා අර පේන්නේ නැහනේ. ඒක තමයි දෙක. ලෝකේ තුන්වෙනි එක, ලෝකේ නිවීමයි ප්‍රාමාණික සාක්ෂිය. නිවීම, නිරුද්ධ වීම නම් ලෝකේ ස්වභාවය. නිවි නිවි යාම නම් ලෝකේ ස්වභාවය. කෝ කෙලස් ටිකින් උපයුපාදානං චේතසෝ අදිත්තාන අභිනිවේසානුසයා කියලා බැස ගන්න කෝ ලෝකයක්. අන්න කෙලස් ටික අතහැරෙන්න පටන් ගන්න. මේ හතරවෙනි එක මොකද? මේ වචන තුනට එකතු වෙන්නේ ඇති වෙන ජවය. හතර කියලා අමුතු එකක් නැහැ. මේ කියාපු තුනට එකතු වෙන්නේ ඇති වෙන ජවය. ඒක තමයි කුසලයේ කියලා කියන්නේ. මේ කාරණා තුනට එකතු වෙන්න ඇති වෙන ජවය. ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට වුවමනයි. ඒ එකතු වෙන්න එකතු වෙන්න එයා තුළ එක්තරා විදිය, මෙහෙම එකතු වෙන්න එකතු වෙන්න එයා තුළ එක්තරා විදියක මිඳුනු සිතක් මතුවෙන්නේ. ඒ මිඳුනු සිතක් මතුවෙන්නේ, ඒ මිඳුනු සිත අදාළ වෙන්නේ වර්තමානයට. ඒ මිඳුනු සිත ඉපදුනේ කුමක් නිසාද? නාම රූප ධර්මයන් නිසා. ඒ නාම රූප නිරුද්ධ වෙනකොට ඒ මිඳුනු සිතද නිරුද්ධ වී යනවා. ඒ මිඳුනු සිතද නිරුද්ධ වී යනවා නම් ඒ මිඳුනු සිත ගැන පවා මම මැදහත් විය යුතුයි කියලා දකින එක තමයි, මැදහත් විය යුතුයි කියලා දකින එක තමයි හයවෙනි කාරණය. එබඳු මිඳුනු සිතක් ගැන පවා මැදහත් වෙමින් ඒ මිඳුනු සිත පවා ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනවා. ඒ නිසා මේ මිඳුනු සිත ගැන පවා ලොකුවට අපේක්ෂා දල්වාගෙන නොවිය යුතුයි කියලා දකින්න එකත්. එසේනම් තණ්හා වශයෙන්, මාන වශයෙන්, දිට්ටි වශයෙන් ලෝකේ මිඳුනු සිත කෙරෙහි පවා එළඹෙන එක සුදුසු නැහැ කියලා දකින්න දකින්න ඇති වෙන මැදහත් බව තුළින් යා වර්තමානයටද නොඇලී, වර්තමානයටද නොබැඳී, වර්තමානයට එකතු නොවී වාසය කරන්න පුළුවන් දක්ෂකමක් යා තුළ එනවා. මෙන්න මේ ටික ඔය පින්නතුන්ලාගේ ජීවිත දර්ශනයක් විදිහට තිබුණොත් සංජානනය තුලත් එයාට මේ ඔයා අඳුන ගන්න වර්තමානයේ අත්දැකීම තුළ ශුන්‍යතාවයකට යගේ සිතපත් වෙනවා. එන්න මේ ශුන්‍යතාවයේ තමයි සැබෑ වර්තමානයේ සිහි පිටුවා ගැනීම කියලා පොදුවේ කතා කරන්නේ. ඔබට මේ උතුම් දේශනාව නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ සීදුව දුම්රියපල පාරලිපිණී පදිංචි ඉන්ද්‍රාණී සමරතුංග මහත්මිය තම ජන්මදිනේ වෙනුවෙන් මේ ධර්ම දානමේ කුසලයට ඇය සම්බන්ධ වෙනවා. තමන්ගේ කල්යාණ මිත්‍ර පිරිසද සම්බන්ධ කරගෙන තේ පින්නතුන් සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඉන්ද්‍රාණී සමරතුංග මහත්මිය ඇතුළු පින්නතුන්ට මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. සුවසේම නිවන් අවබෝධ කරගන්නට මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඩී සමරතුංග පියාණන්, ධර්මවතී ගෞඩිසේකර මෑණියන්, HT පෙරේරා පියතුමන්, ඩී සමරතුංග මෑණියන්, සන්ධ්‍යා ලාලනී සමරතුංග සහෝදරිය, DP කහවල සහෝදරයා, එවගේම WG තිලකරත්න සහෝදරයා, නාමල් ජයසූරිය සහෝදරයා කියන මේ පින්නතුන් ඥාතීන් සියලු දෙනාම සිහි කරලා, එවගේම ඉන්ද්‍රාණී සමරතුංග මහත්මියගේ නමින් පරලෝක ප්‍රාප්ත, මහත්මාගේ නමින් පරලෝක ප්‍රාප්ත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දොම්නස් වලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.
රංජිත් පద్මසිරි ස්වාමි පුරුෂයාණන්ට දෝදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු ධර්ම ශ්‍රවණී කලා වූ සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝ රත්නයටත් අපගේ දෙමව්පියන්ට ගුරු ස්වාමින් වහන්සේලා සියලු දෙනා වහන්සේට සීදුව සිරි සුගතාරාම් විහාරස්ථානයේ වැඩවාසය කරන නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු මහා සංඝ රත්නයටද මේ කුසල් උපකාර වේවා. සියලු දෙනා වහන්සේටම මේ කුසල් වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු උපකාර වේවා. ධර්ම ශ්‍රවණී කළා වූ සියලු දෙනාටමත් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටමත් ඉන්ද්‍රාණී සමරතුංග මහත්මිය ඇතුළු පිනුතුන් සියලු දෙනාටමත් සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචයේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං.